බෙමිනි සිතිමන් තේනවා මේ ළඟට ගරු අගමැතිතුමිය ඔබතුමියට විනාඩි 15ක් කාලයක් තිබෙනවා.
ඔව් මේ ස්තුති ගරු සභාපතිතුමනි, අද අපි විවාදයට ගන්නු ලබන්නේ එක්සත් අරාබි එමීර් රජයත් ශ්‍රී ලංකා රජයත් අතර ගිවිසුම පිළිබඳව අද විවාදයක් ඡන්ද විමසීමකුත් කරන්න තියෙන මොහොතක අපි මේ අද මේ කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ. අද පවතින ගෝලීයව පවතින සංකීර්ණ තත්ත්වයන් තුළ විශේෂයෙන් වෙළඳ ගිවිසුම් පිළිබඳව ටැරිෆ් පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡා කරන මොහොතක මෙවැනි ගිවිසුමක වැදගත්කම මම හිතන්නේ අපි සියලු දෙනාටම තේරෙනවා. මම දැක්කා විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුනුත් කතා කරනකොට මේ ගිවිසුම පිළිබඳ ඔවුන්ගේ එකඟතාවයත් ප්‍රකාශ කරනවා. මම දැක්කා ඒක හොඳ දෙයක්. මොකද මම හිතන්නේ මෙවැනි ගිවිසුම් වල මේ විශේෂයෙන්ම අද පවතින ආර්ථික තත්ත්වය තුළ ගෝලීය ආර්ථික තත්ත්වයන් තුළ මෙවැනි ගිවිසුම් තුලින් ඇත්තටම මේ ගිවිසුමට එහා දෙයක් ප්‍රකාශ වෙනවා. ඒක තමයි ජාත්‍යන්තරවත් අන්තර්ජාතිකවත් අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳවත් දේශපාලන ස්ථාවරත්වය පිළිබඳවත් ප්‍රකාශනයක් තමයි මේ සිද්ධ වෙන්නේ. මෙවැනි අවස්ථාවල මෙවැනි ගිවිසුම් මෙවැනි වැදගත් ගිවිසුම් පිළිබඳ අපිට එකඟතාවයකට පත්වීමට හැකියාව ලැබීම තුලින්. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් අතරින් ගත්තම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියන්නේ අපිට අතිශයින්ම වැදගත් රාජ්‍යයක්. අපි දශක ගණනාවක් තිස්සේ අපේ අන්තර්ජාතික සම්බන්ධතා ඉතාමත්ම හොඳින් පවත්වාගෙන ගිය රටක්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් 1,03,000 වඩා ප්‍රමාණයක් මේ වෙනකොටත් එමීර් රාජ්‍යයේ වැඩ කරනවා. ඉතින් මෙවැනි ගිවිසුම් හරහා අපිට අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම, අපේ වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීම වගේම මේක තුලින් ඇතිවෙන ඒ සම්බන්ධ ස්තරවන ශක්තිමත් වෙන ඒ රාජතාන්ත්‍රීය සම්බන්ධතා හරහා අපේ එමීර් රාජයේ වැඩ කරන අපේ පුරවැසියන් පිළිබඳවත් අපිට අපේ අවධානය දෙන්නත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නත් පුළුවන් වටපිටාවක් මෙවැනි ගිවිසුම් හරහා අපිට තහවුරු කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි ගිවිසුම් අපිට අත්සන් කරන්න පුළුවන්. ඔබ දන්නවා මීට පෙරත් මෙවැනි ගිවිසුම් 27ක් විතර ලංකාව තුළ අත්සන් කරලා තියෙනවා. නමුත් මේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරයත් ඒ අවශ්‍ය ආයතනික පසුබිමත් හදන එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය සහ ලොකුම අවශ්‍යතාවය. මොකද ගිවිසුම අත්සන් කරාට මදි, මේවා ක්‍රියාත්මක කරන එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසාම තමයි අපි හිතනවා මේ වෙලාවේ අපේ රජය විසින් ගන්නා ඒ සෑම පියවරක්ම ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වයට අවශ්‍ය වන ඒ දේශපාලන සුරක්ෂිතභාවයත් දේශපාලන ස්ථාවරත්වයත් විශේෂයෙන්ම දූෂණය වංචාව පිටු දකින්නවා කියන ඒ ශක්තිමත් පණිවිඩය අපිට සන්නිවේදනය කිරීමට හැකිවීම තුළින් තමයි අන්තර්ජාතිකව වුණත් ඒ විවිධ රටවල් වලට අපිත් එක්ක මේ ගිවිසුම් වලට එළඹෙන එක විතරක් නෙවෙයි ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශ්වාසනීයව අපිත් එක්ක කටයුතු කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ විශ්වාසනීයත්වය හදා ගැනීමත් ඒ විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීමත් අපි දකිනවා අපේ රජයේ ගිවිසුමට එහා ගිහිල්ලා අපේ දේශපාලන භාවිතාවත් අපි ඇති කරගෙන තියෙන දේශපාලන සංස්කෘතිය තුලින් අපිට තහවුරු කිරීමට ලැබීම මම හිතන්නේ අපේ විශාල ජයග්‍රහණයක්. ඒ හරහා මට විශ්වාසයි අපි අත්සන් කළා මීට පෙර අත්සන් කරපු ඒ ගිවිසුම් 27ට වඩා සාර්ථකව මේ ගිවිසුම හරහා මේ රටේ ජනතාවට ප්‍රතිලාභ ලබා ගැනීමට අපේ රජයට පුළුවන් වෙනවා කියන එක ගැන මට කිසිම සැකයක් නැහැ. මේක විතරක් නෙවෙයි අපි ඉදිරියට ගිවිසෙන වෙනත් ගිවිසුම් එකඟතාවද අපි ගන්න අනිත් තීරණත් කොළ කෑලකට සීමා නොවි, වචනවලට සීමා නොවි, ජනතාවට, මේ රටේ ජනතාවට, අපි සියලු දෙනා නියෝජනය කරන ජනතාවට ප්‍රතිලාභ එන විදියට අපිට ක්‍රියාත්මක කරන්න හැකි වෙනවා කියන එක ගැන මට කිසිම සැකයක් නැහැ. ගරු සභාපතිතුමනි, මේ වෙලාවේ මේ විවාදය අතරතුර ගොඩාක් දේවල් විපක්ෂයෙන් කියවුණා. විශේෂයෙන්ම හිටපු ජ්‍රේෂ්ඨ ඇමති අමාත්‍යවරේ අපිට උපදෙස් ගණනාවක් දුන්නා. ඒ උපදෙස් අතර ඔහු නිකං කඳුළු සලමින් වගේ කිව්වා, මේ වෙනකොට රාජ්‍ය සේවකයෝ දැන් ක්‍රියාත්මක වෙන්න බයෙන් ඉන්නේ කියලා. ග්‍රාම සේවකයේ ලිපියක් දෙන්නේ නැහැ කිව්වා. ගුරුවරේ පාසලක හරියට උගන්වන්නෙත් නැහැ කිව්වා. මොකෝ මේ ආණ්ඩුව නිසා බය වෙලා හැකිලිලා ඉන්නේ රාජ්‍ය සේවය කියන එක. ගරු සභාපතිතුමනි, ඒ කතාව අහගෙන ඉන්නකොට මට විශාල කනගාටුවක් ඇති වුණා. එක පැත්තකින් දේශපාලනිකව අපිට සතුටු වෙන්න පුළුවන්, නමුත් මේ රටේ පුරවැසියෙක් හැටියට මට ඇත්තටම කනගාටුවක් ආවා. ඒ කියන්නේ මෙච්චර දේශපාලන අත්දැකීම් ලැබිලා තියෙනවා කියලා අපි හිතන් ඉන්න අයත් ඔහොමනම් කතා කරන්නේ. ගරු සභාපතිතුමනි, මෙච්චර කාලයක් මේ රට කොහොම පාලනය වුණාද කියන එක ගැන ඇත්තටම බරපතල ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ තවමත් මේ රටේ ඇති වෙලා තියෙන වෙනස, මේ රටේ ඇති වෙලා තියෙන වෙනස කියන්නේ මේ රටේ ජනතාව තුළ ඇති වෙලා තියෙන වෙනස තේරුම් ගන්න බැරුව අලුත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ කිසිම අදහසක් නැතුව තවමත් මේ කතා කරන විපක්ෂය ගැන ඇත්තටම කනගාටු වෙන්න ඕනේ. ඔවුන් හිතන්නේ ශක්තිමත් රාජ්‍ය සේවයක් කියන්නේ මොකද්ද? දේශපාලන අධිකාරියට යටත් දේශපාලන අධිකාරිය කියන දේ කරන දේශපාලන අධිකාරියේ කියන්නේ අර පුද්ගලික න්‍යායපත්‍ර, අමාත්‍යවරයෙක්ගේ, ජනාධිපතිවරයෙක්ගේ, ඊට අතහා ගිහිලා අමාත්‍යවරයාගේ පවුලක අය, ගජමිතුරන්ගේ පුද්ගලික න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතනයක් ඇතුළත තමයි රාජ්‍ය සේවය දකින්නේ. දැන් ඒ සංස්කෘතිය අපි වෙනස් කරමින් ඉන්නේ. ඒ සංස්කෘතිය අපි වෙනස් කරමින් රාජ්‍ය සේවය නිදහස් කළා, රාජ්‍ය සේවය ශක්තිමත් කළා, හෘද සාක්ෂියක් සහ ජනතාවට සේවය කරන්න හැකියාව සහ උවමනාව තියෙන රාජ්‍ය සේවය අපි ගොඩනගමින් ඉන්නේ. එවැනි රාජ්‍ය සේවය මේ අදටත් පවතින රාජ්‍ය සේවය තුළ බහුතර නිලධාරීන් එහෙම අය. ඒ අය තමයි අද මේ පිබිදීමක් අපිට පේන්නේ, හැකිලීමක් නෙවෙයි. ඒ අතරතුර ඒ රාජ්‍ය සේවය තුළ විවිධ හේතුන් නිසා අර පැරණි දේශපාලන සංස්කෘතියට අහුවෙච්ච, ඒක විතුලින් පාවිච්චි වෙච්ච නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. නමුත් ඒකෙන් කිසිසේත්ම රාජ්‍ය නිලධාරීන් හැකිලිලා, රාජ්‍ය සේවය හැකිලිලා හෝ බය වෙලා කියන එක, ඒ අදහස කොහෙන් එනවද කියන එක, කොච්චර දුප්පත් අදහසක්ද කියන එක මම හිතන්නේ අපි සියලු දෙනාම අහගෙන ඉන්න අයට හොඳට තේරෙනවා. මේ රටේ ජනතාවට හොඳටම තේරෙනවා, විපක්ෂයට තේරිලා නැති වුණාට. මොකද අපි දකින්න, ඇත්ත වශයෙන්ම අපි දකින්නේ මේ මොහොතේ රාජ්‍ය සේවය තුළ පිබිදීමක්, අවංක වැඩ කරන්න කැමති, ජවයක් තියෙන, හෘද සාක්ෂියක් තියෙන රාජ්‍ය නිලධාරීන් සතුටින් වැඩ කරන්න. මොකද ඔවුන්ට ප්‍රතිපත්තියක් එක්ක වැඩ කරන්න පුළුවන්. පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර වලට වෙනුවට ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම ක්‍රියාත්මක නොවන අයට නීතිය ක්‍රියාත්මක වීම හොරකම් කරන, වංචා කරන, ජනතාවට වග නොවන නිලධාරීන්ට ඒ පද්ධතිය තුළින්ම, රටේ තියෙන නීතිය තුළින්ම ඔවුන්ට ඒ විපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකත් එහෙම තමයි රටක් හදන්නේ. එහෙම නැත්නම් මේ පුද්ගලික න්‍යායපත්‍රයකට තමන්ට ඕන විදියට හසුරවන්න පුළුවන් එහෙයියෝ ටිකක් හදාගන්න එක නෙවෙයි රාජ්‍ය සේවයක් ශක්තිමත් කරනවා කියන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම කනගාටු වෙනවා මේ ජ්‍යෙෂ්ඨයි කියලා කියන ඇමතිවරු සමහර විපක්ෂයේ දේශපාලඥයන් කතා කරන එක විදිය ගැන. සහ මෙතන මේ වෙලාවේ පාතාල පාතාලයක් ජාවාරම්කරු මත්ද්‍රව්‍ය මේ රටට ගෙන්නන ඒ නායකයන් ඒ පාතාලයට සම්බන්ධ අය ගැන මෙතන කතා කරන වැහෙනකොට මට සමහරක් වෙලාවට හිතුණා දෙයනේ මෙතන මේ පාර්ලිමේන්තුවේ ඉන්න එක අපරාධයක් නේ. මේ 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 මන්ත්‍රීවරු ඉන්න තිබ්බේ පොලිසිය විමර්ශනය කරන්න. මොකෝ ඒගොල්ලෝ මෙතන කතාව හදන හැටි මේ නිකන් ඒක දැක්කද දන්නේ නැහැ. මෙච්චර මේ තොරතුරු ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. කන්ටේනර් එක මෙතනින් ආවා, මෙතනට ගියා, මේ දවසේ මෙතනට ගියා, මෙයා හිටියා. මේ කොහොමද මේවා කියන්නේ? මේ කොහෙවත් ආණ්ඩුවක් හැටියට අපි එහෙම කිසිම ප්‍රකාශයක් කළා නේ. මේ වෙලාවේ විමර්ශන සිද්ධ වෙනවා. ඒ විමර්ශන හරියට ස්වාධීනව කිසිම බලපෑමකින් තොරව කරගෙන යන්න පුළුවන් පරිසරයක් අපි හදලා තියෙන්නේ. එතකොට අපි කාටවත් මෙතන මෙන්න මේකයි උනේ අරකයි උනේ කියලා මේක මේ සුරංගනා කතා අපි කවුරුවත් කියලා නැහැ. විපක්ෂය කොහොමද මේ සුරංගනා කතා කියන්නේ? මෙන්න මෙහෙමයි, මෙතනයි, මේකයි පුදුම තොරතුරු ගොඩක් මේ විපක්ෂයට තියෙන්නේ. එතකොට මේ සිද්ධීන් පිළිබඳ කතා කරනකොට මේක පිටිපස්සේ තියෙන ඛේදවාචකය ගැන කිසිම තැකීමක් නැතුවනේ මේ කතා කරන්නේ සභාපතිතුමනි. ඇත්ත වශයෙන්ම මොකද්ද මෙතන තියෙන වැදගත්ම දේ? ඔබ දන්නවා ජනතාව එක්ක සංවාදයක් තියෙන මහජන නියෝජිතයන්න ජනතාවට ඇහුම්කන් දෙන මහජන නියෝජිතයන්න අද මේ රටේ පුරවැසියන් ළඟට යනකොට, අම්මා කෙනෙක් එක්ක කතා කරනකොට, ගුරුවරයෙක් එක්ක කතා කරනකොට, දෙමව්පියන් එක්ක කතා කරනකොට මොකද්ද අපෙන් කරන පළවෙනි ඉල්ලීම? මොකද්ද? අනේ දෙයියනේ, මේ රටේ තියෙන මේ කුඩු ජාවාරම නවත්තන්න, අපේ දරුවන් මේකෙන් බේරන්න. දිගින් දිගටම අපෙන් කරන ඉල්ලීම. ඒ අනුව තමයි මේ රජය, අපේ ජනාධිපතිතුමා, ප්‍රමුඛ මේ අපේ ආණ්ඩුව අපි පොරොන්දුවක් දුන්න මේ රටේ ජනතාවට. මේ රටේ දරුවන් බේරගන්නවා අපි, කුඩු ජාවාරම අපි නතර කරනවා, කුඩු ජාවාරමට ලබා දුන්න දේශපාලන ආරක්ෂාව අපි නතර කරනවා, අපේ දරුවන් අපේ තරුණ පරපුර බේරගන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ කියන ඒ පොරොන්දුව අපි මේ රටේ ජනතාවට දුන්නා. ඒ පොරොන්දුව තමයි අපි මේ ඉෂ්ට කරන්නේ. ඒ පොරොන්දුව තමයි අපි මේ රටේ මේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්නේ. ඒක තමයි අපි දකින්නේ. අද මට මේ මොහොතකට ඉස්සෙල්ලා මම දන්න වෛද්‍යවරයෙක් මට WhatsApp පණිවිඩයක් එවලා තියෙනවා. ඇත්තටම එතුමා අපේ දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි, අපිට විරුද්ධව මත දරන කෙනෙක්. නමුත් ඔහු මට කියලා එවලා තිබ්බා, ඔහු වෛද්‍යවරයෙක් හැටියට අයිස් වලින් ඒ ඇබ්බැහි වීම නිසා ඔහු ළඟට එන රෝගීන්ට ප්‍රතිකාර කරනකොට ඒ අයිස් වලින් එන ඒ රෝගී තත්ත්වය කොච්චර භයානකද, කොච්චර ඛේදනීයද කියලා ඔහු ඇස් පිට දැකලා තියෙනවා. දරුවන්, තරුණය, තරුණීන් ඔහු දැකලා තියෙනවා, ඔහු ප්‍රතිකාර කළා තියෙනවා. ඔහු මට කියලෙව්වේ මේ ආණ්ඩුවට, ඔබේ ආණ්ඩුවට කියලා තිබ්බේ මොන විවේචන තිබ්බත්, මම කොච්චර ඕගොල්ලෝ කරන අනිද්දේව ගැන මට විවේචන තිබ්බත්, විරුද්ධ වුණත් මේ කරන වැඩේට මම සම්පූර්ණ සහයෝගය දෙනවා, මම සම්පූර්ණ එකඟයි කියලා. ඒ මේ අත්දැකීම හොඳින් දන්න වෛද්‍යවරයෙක්ගේ කරපු ප්‍රකාශයක්. අන්න එතන ඉඳලා නේද අපි මේක ගැන බලන්න ඕනේ. මේ රටේ අනාගතය, මේ රටේ පවුල කියන එක ගැන මේ අය ලොකුවට කතා කරනවනේ. සංස්කෘතිය, සදාචාරය, මේ ඔක්කොම ගැන අපිට උගන්වන්න එනවනේ මේගොල්ලෝ. මේක විනාශ කරන ප්‍රධාන දෙයක් මේ අපි නතර කරලා තියෙන්නේ. ඒ ප්‍රධාන දෙයක් දෙයකට ලැබුණු ඒ රාජ්‍ය දේශපාලන ආරක්ෂාව අපි නැති කරලා තියෙන්නේ. ඒක ගැන සතුටු වෙන්න ඕනේ. මෙතන ඇවිල්ලා තමන්ගේ ඇඟ බේර ගන්න වෙන වෙන කතා කියන එක තුලින් දේශපාලන දුප්පත්කමයි, දේශපාලන
ගරු අගමැතිතුමිය කාලය අවසානයේ අවසන් කරන්න
සභාපති, දේශපාලන කැත තමයි මේ පෙන්눔 කරන්නේ. හරිම කනගාටුයි. අඩුම තරමේ පාලිමේන්තුවට එන්නේ මොකක් වෙනුවෙන්ද කියන එක මහජන නියෝජිතයෙක් වෙන්නේ මොකක් වෙනුවෙන්ද කා වෙනුවෙන්ද කියන එකවත් මතක අමතක වෙලා ඉන්න කණ්ඩායම මේ විපක්ෂයේ බහුතරය. ඒක ගැන අපි අතිශයම කනගාටුයි. ඒ වගේම අපි කියා සිටින්නේ කවුරු මොනවා කිව්වත් මේ මත්ද්‍රව්‍ය පිළිබඳ තියෙන ප්‍රශ්නය මේ සංවිධානාත්මක මේ ජාවාරම හරහා අපේ දරුවන්ට අපේ පවුල්වලට අපේ අම්මාවරුන්ට අපේ සමාජයට වෙන හානිය නැති කරන්න අපි සියලු දෙනාම අපි කරන්න පුළුවන් උපරිමය කරනවා. ඒක ක්‍රියාත්මක කරන්න සිටින ආයතන පොලිසිය සෞඛ්‍ය සේවාව සියලු දෙනාටම අවශ්‍ය සම්පූර්ණම සහයෝගය දීලා මේක අපි පොරොන්දු වුණ පරිදි අපේ රජය විසින් අවසන් කරනවා කියන එක තහවුරු කරමින් කවුරු මොනවා කිව්වත් කාගේ කාවත් බේරගන්න අපි ඉදිරිපත් වෙන්නේ. ඒ අයට ඕන දෙයක් කරගත්තු දේ මේක අපි නතර කරනවා. අන්න එච්චරයි. බොහොම